ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම භූගෝලීය පාඩම ඔබ වෙත ගෙන එන්නට. අද දවසේ භූගෝලීය පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ මොනරාගල මඩුල්ල මධ්‍යමහා විද්‍යාලයේ දෙමතු වසංක ලියනගේ ගුරු පියාණන්.
ආදරණීය දුවේ පුතේ, මම අද ඔයාලට ලෑස්ති 10 වසර ආදරණීය දුවේ පුතේ ඔබට තියෙන පාඩම 11 වසර ඔබටත් විභාගයට අත්‍යවශ්‍ය පාඩමක් වෙච්ච නිෂ්පාදන කර්මාන්ත ගැන කියලා දෙන්න. මේ නිෂ්පාදන කර්මාන්ත ගැන කතා කරන්න කලින් අපි දන්න මිනිස්සු තමන්ගේ ආර්ථික කටයුතු පවත්වාගෙන යන ආර්ථික කටයුතු අපි ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කාර්මික ආර්ථික කටයුතු, සේවාංශය ආශ්‍රිත ආර්ථික කටයුතු විදිහට අපි කතා කරනවා. ඉතින් අපි අද මේ කතා කරන්න හදන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රය පිළිබඳ, ආර්ථික ක්‍රියාවලීන් පිළිබඳ. ඉතින් ඒකෙදින් මේ කර්මාන්ත ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට අපිට නිෂ්පාදන කර්මාන්ත කියන එක කතා කරන්න සිද්ධ වෙන මාතෘකාවක්. මේකේ විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන මිනිස් ආර්ථික කටයුතු අතර තියෙන ඉතාම වැදගත් තැනක් මේ නිෂ්පාදන කර්මාන්ත වලට හිමි වෙනවා. මිනිසා සතු ශිල්පීය හා තාක්ෂණික ඥානය යොදා ගනිමින් අමුද්‍රව්‍ය හා අනෙකුත් සාධක උපයෝගී කරගෙන නිමි හා අර්ධ නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත තමයි අපි නිෂ්පාදන කර්මාන්ත කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු සතුව තියෙන දැනුම, ශිල්පීය කුසලතාවය, තාක්ෂණික ඥානය වගේ භාවිතා කරලා අමුද්‍රව්‍ය සහ අනිකුත් සාධක කර්මාන්ත ස්ථානගත වෙන බලපාන අනිකුත් සාධක භාවිතා කරමින් අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිමි භාණ්ඩ, අර්ධ නිමි භාණ්ඩ නිෂ්පාදනය කර කර්මාන්ත වලට අපි කියනවා මොනවාද? නිෂ්පාදන කර්මාන්ත කියලා. සාමාන්‍යයෙන් 18 සියවසේ ඇතිවෙච්ච කාර්මික විප්ලවයත් එක්ක තමයි ලෝකේ බොහෝ රටවල් ඇතුලේ කාර්මීකරණය ව්‍යාප්ත වුණේ, නැත්නම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ පුනර්ජීවයක් ඇති වුණේ. ඒ කාලේ ලෝකේ අලුත් අලුත් නිෂ්පාදන බොහෝ දේවල් හොයාගත්තා. අපි දන්න බඹර ජනීය, ධාරා උෂ්මකය, මේ විවිධ අලුත් අලුත් නිෂ්පාදන ගොඩක් ඒවා හොයාගත්තා. මේ අලුත් නිෂ්පාදන ගණනාවක් හොයාගැනීමත් එක්ක විශේෂයෙන්ම කාර්මික ශේෂ්ත්‍රය තුළ ඉතින් බෘහත් නිෂ්පාදන විදිහට ගෙවල් ඇතුළේ නිෂ්පාදන වෙමින් තිබ්බ භාණ්ඩ දියුණු තාක්ෂණය භාවිතා කරමින්, දියුණු යන්ත්‍ර උපකරණ භාවිතා කරමින් ඉහළ ගුණාත්මක නිෂ්පාදන කරන බොහෝ ප්‍රජාවකට භාවිතය සඳහා නිෂ්පාදනය කරන නිෂ්පාදන කර්මාන්තශාලා බිහි වෙනවා. මෙහෙම නිෂ්පාදන කර්මාන්තශාලා බිහි වුණාට පස්සේ අද අපි කතා කරන මට්ටමට ඉතාම දියුණු කර්මාන්ත ශේෂ්ත්‍රයක් දක්වා මේක වර්ධනය වෙනවා. අද ලෝකේ මේ වගේ දියුණු වෙච්ච කාර්මික ශේෂ්ත්‍ර ත කර්මාන්ත නිෂ්පාදන කර්මාන්ත වර්ග විශාල ප්‍රමාණයක් අපට හම්බ වෙනවා. ඒ අතර යකඩ හවානය කර්මාන්තය, මෝටර රථ කර්මාන්තය, නැවතැනීමේ කර්මාන්තය, විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තය, නැත්නම් අපි කියන ඉලෙක්ට්‍රොනික කර්මාන්තය, කපුපිලි කර්මාන්තය, ගුවන්යාන කර්මාන්තය, ඊට පස්සේ ආයුධ නිෂ්පාදන කර්මාන්තය, මේ අභ්‍යවකාශ යාන නිෂ්පාදන කර්මාන්තය, මේ විදිහට විවිධාකාරයේ කර්මාන්ත ගණනාවක් අද ලෝකේ දකින්න තියෙනවා. ඉතින් මේ කර්මාන්ත වලින් තෝරාගත්ත කීපයක් තමයි අපි අද කතා කරන්න හදන්නේ. මේකෙදි විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන යම් කර්මාන්තයක්, ඕනෑම නිෂ්පාදන කර්මාන්තයක් ස්ථානගත වෙන්න බලපාන සාධක මොනවාද කියන එක. මේකෙදි ප්‍රධාන සාධක කීපයක් බලපානවා. සමහර සාධක භෞතික සාධක, සමහර සාධක මානව සාධක. විශේෂයෙන්ම මේ අතරේ බලශක්තිය කියලා කියන්නේ ඉතාම වැදගත් සාධක. මේ බලශක්ති මූලාශ්‍ර විදිහට ගල්ලඟුරු, කණිජ තෙල්, ජල විදුලිය, න්‍යෂ්ටික බලය නේ, මේ වගේ විවිධාකාරයේ බලශක්ති මූලාශ්‍ර අපි පාවිච්චි කරමු. ඒ වගේම තමයි අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය ගත්තට පස්සේ කෘෂි අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. දැන් උදාහරණයකට අපි කියමුකෝ සීනි නිෂ්පාදන කර්මාන්තයේදී කෘෂි අමුද්‍රව්‍ය උග්ගස් තමයි පාවිච්චි කරන්නේ. නේ නැත්නම් බීට් පාවිච්චි කරනවා. ඊට පස්සේ කණිජ වර්ග භාවිත කරනවා. නේ යකඩ හවානේ නිෂ්පාදනයේදී අපස් භාවිත කරනවා. නේ ඊට පස්සේ සැකසු අමුද්‍රව්‍ය භාවිත කරනවා. දැන් ටයර් නිෂ්පාදනයේදී රබර් ෂීට් පාවිච්චි කරනවා. සැකසු අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ඒතර මේ විදිහට අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඊට පස්සේ තව දෙයක් තමයි ප්‍රවාහනය. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවේද අරගෙන එන්න වගේම නිමිද්‍රව්‍ය වෙළඳපොළේද අරගෙන යන්න අනිවාර්ය සාධක බවට ප්‍රවාහනය පත් වෙනවා. මේකෙදි විශේෂම ජලය ගුවන් ප්‍රවාහනය, ජල ප්‍රවාහනය, ගොඩබිම් ප්‍රවාහනය, ඊට පස්සේ මේ වගේ ප්‍රවාහන ක්‍රම ගොඩක් ඒවා පාවිච්චි වෙනවා. අද වෙනකොට ලෝකේ ඉතාමත් දියුණු ප්‍රවාහන තාක්ෂණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ නිෂ්පාදන කර්මාන්ත වර්ධනය වීමේදී ඉතාම වැදගත් සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අඩිතල පහසුකම් පද්ධතිය දියුණු. විශේෂයෙන්ම ගත්තා පස්සේ බැංකු ශේෂ්ත්‍රයේ දියුණුව, රක්ෂණ ශේෂ්ත්‍රයේ දියුණුව, සංනිවේදන ශේෂ්ත්‍රයේ දියුණුව, මේ වෙනත් අඩිතල පහසුකම් පද්ධතීන් විශාල ප්‍රමාණයක් මාර්ග අධිවේගී මාර්ග නේ ගුවන්තොට පොළවල් මේ වගේ අඩිතල පහසුකම් විශාල ප්‍රමාණයක් අද වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රාග්ධනය. විශේෂයෙන්ම සමහර කර්මාන්ත සංවර්ධනය වෙන රටවල වර්ධනය වෙනකොට මේක රාජ්‍ය ප්‍රාග්ධනය ඉතාම වැදගත්. ඒ වගේම සමහර දානපතීන් විශාල පෞද්ගලික ආයෝජනයන් සිද්ධ කරනවා. ඒ වගේම අද වර්තමානයේ වැඩිපුර කර්මාන්ත ස්ථානගත වෙනකොට බහුජාතික සමාගම් තමයි ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ. ඊට පස්සේ ශ්‍රම සාධකය, මිනිස් ශ්‍රමය. මේ ශ්‍රමය කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පුහුණු ශ්‍රමය, අනිත් එක නොපුහුණු ශ්‍රමය. අද නිදුවේ පුතේ නොපුහුණු ශ්‍රමයට වඩා වැඩි වටිනාකමක් පුහුණු ශ්‍රමයට තියෙනවා. ඔබ මේ ඉගෙනගෙන විභාග පාස් වෙලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඔබ ඉංජිනේරු කෙනෙක්, ඔබ වෛද්‍යවරයෙක් නේ, ඔබ විද්‍යාඥයෙක් බවට පත් වුණොත් ඔබේ ශ්‍රමය ලෝකෙට විශාල මිලක් එකක්. ඒ නිසා පුහුණු ශ්‍රමය කියලා කියන්නේ ඉතාම වැදගත් සාධකයක්. අද ඊට අමතර යාන්ත්‍රික තාක්ෂණ, රොබෝ තාක්ෂණේ, මෝටර කර්මාන්තය වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ වෙළඳපොළ සාධකය. විශේෂයෙන්ම මේකෙදී කර්මාන්තයක් ස්ථානගත වෙනකොට මුලින්ම බලනවා කර්මාන්තය පිළිදලා තියෙන රටේ තියෙන දේශීය වෙළඳපොළ. ඊට පස්සේ දේශීය වෙළඳපොළට අමතරව විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන අද නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වෙනවා. ඊට අමතර මේ සියල්ල තීරණය කරන රජයක් ඒ අදාළ කර්මාන්තික ස්ථානගත වෙන රටේ රජය ක්‍රියාත්මක කරන රාජ්‍ය ප්‍රතිපත්ති වැඩගන්න. විශේෂම රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ආදරණ දුවේ පුතේ කාර්මික ජනපද, ඊට පස්සේ කර්මාන්තපුර, කර්මාන්ත ගම්මාන, බදුසහන ලබා දීම. දැන් අපේ රටේ ගත්තොත් මෑත කාලිනව ගත්තොත් මේ ඊයේ පෙරේද අර වරායන විශේෂ ආර්ථික කොමිෂන් සභාව මනත ඇති කරා. රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති විශේෂයෙන්ම ආයෝජකයන්ට එන්න. ඊට පස්සේ අපේ රටේ දහස් වෙළඳ කලාප ඇති කරා. ඊට පස්සේ කර්මාන්ත පුර ඇති කරා, ගමන කර්මාන්ත වගේ වැඩසටහන් ඇති කරා, නේ ආයෝජන ප්‍රවර්ධන කලාප හැදුවා. මේ වගේ ඒවා රාජ්‍ය ප්‍රතිපත්ති විදිහට අපි හඳුනා ගන්නවා. ලෝකේ රටවල් විදිහට ගත්තොත් ඉන්දියාවේ පස් අවුරුදු සැලසුම්, චීනයේ මහා ඉදිරිපීම, මේ වගේ සැලසුම් ඇතුලේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රය වර්ධනය කිරීම සඳහා ඒගොල්ලෝ ගන්න උත්සාහයට අපි කියනවා රාජ්‍ය ප්‍රතිපත්තීන් කියලා. ඉතින් ආදරණීය දුවේ පුතේ, දැන් අපි කතා කරන්න ලෑස්තියමු අපිට මේ කතා කරන්න තියෙන කර්මාන්ත වර්ග අතරින් වැදගත්ම කර්මාන්ත වර්ගයක් වන යකඩහවානේ කර්මාන්තය පිළිබඳව. අපි දන්න සාමාන්‍ය යකඩහවානේ කර්මාන්තය කියන්නේ ඉතාම පැරණි කර්මාන්තය. මේ කර්මාන්තය මේක මානව ඉතිහාසයේ ගොඩාක් ඈත අතීතයට දිවෙනවා. අපි දන්න සාමාන්‍යයෙන් ගල් යුගයෙන් පස්සේ මිනිස්සු යකඩ හොයාගත්ත. යකඩ හොයාගත්තට පස්සේ මේ යකඩ වලින් විවිධ අවියාවිද වගේ දේවල් නිෂ්පාදනය කරගෙන ඒ ආයුධ පාවිච්චි කිරීම පිළිබඳ ඉතිහාසයක් අපි දන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ නොදියුණු තාක්ෂණික ක්‍රම ඇතුලේ තිබ්බ මේ ක්‍රමය වඩා දියුණු ක්‍රමවේදයක් බඩපත් වෙලා 18 වන සියවසේ අගභාගයේ වෙනකොට කාර්මික විප්ලවයත් එක්ක යකඩ හවානේ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගත්තා. විශේෂයෙන්ම ගල් අඟුරු, කුණුගල් නිදි වගේ දේවල් බහුල රටවල් වල මුල් කාලයේදී මේ කර්මාන්තය ස්ථානගත වෙන්න හේතු බවට පත් වුණා. විශේෂයෙන්ම පහු කාලීනව අමුද්‍රව්‍ය ආනයනය කරලා කර්මාන්තය දියුණු කරගත්තු රටවල ලෝකයේ අපට හම්බ වෙනවා. දැන් උදාහරණයකට ජපානය වගේ රටක් ගත්තට පස්සේ ඒ රට අමුද්‍රව්‍ය ආනයනය කරමින් තමයි මේ ශේෂ්ත්‍රය තුළ දියුණු වෙන්න හැකියාව ලැබෙන්නේ. ගොඩක් රටවල් වල කාර්මික ශක්තිය තීරණය කරන වැදගත්ම සාධකයක් විදිහට අපි මේ යකඩ හවානේ කර්මාන්තය හඳුනා ගන්නවා. සාමාන්‍යයෙන් බොහෝ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍යයක් විදිහට මේක පාවිච්චි කරනවා. මෝටර රථ කර්මාන්තයට ගත්තත්, දුම්රිය කර්මාන්තයට ගත්තත්, නැව් කර්මාන්තයට ගත්තත් මේ හැම දෙයකටම ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට යකඩ පාවිච්චි කරනවා. ඒ නිසා යකඩ හවානේ කර්මාන්තයේ විශාල වැදගත්කමක් තියෙනවා. සාමාන්‍ය මේකේ විශේෂයෙන්ම යපස් තමයි යකඩ නිෂ්පාදනයට අවශ්‍ය කරන ප්‍රධානම අමුද්‍රව්‍ය පාඩපත් වෙන්නේ. මේකේ විශේෂම අමු යකඩ වෙනත් ලෝහවත් එක්ක මිශ්‍ර කරලා තවදුරටත් පදම් කර ගැනීමත් එක්ක වාහන නිෂ්පාදනය සිද්ධ වෙනවා. කාර්මික විප්ලවයත් එක්ක කාර්මික විප්ලවය සිද්ධ වෙච්ච මුල් අවධිය තුළ ලෝකේ නිෂ්පාදනය වෙච්ච යන්ත්‍රෝපකරණ වලින් විදුලි හා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ විවිධ නිෂ්පාදන ලෝකේ ගත්තට පස්සේ මේ සඳහා භාවිතා කරපු යන්ත්‍රෝපකරණ විදුලි නිෂ්පාදන වලට මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය භාවිතා කරපු මේ පාවිච්චි කරපු දේවල් වලින් ගත්තට පස්සේ ඒ අමුද්‍රව්‍ය වලින් 90% විතර නිෂ්පාදනය කරේ යකඩ භාවිතා කරමින් නැත්නම් වාහනේ භාවිතා කරමින්. පහු කාලීනව ඇලුමිනියම් සොයා ගැනීමත් එක්ක ඇලුමිනියම් සොයා ගැනීමත් එක්ක අපි දකිනවා යකඩ ආහාමානේ සදා තිබිල්ලුම යම් ප්‍රමාණයකට අඩු වෙනවා. හැබැයි ඒකත් අඩු වෙන්නේ 65% වගේ ප්‍රමාණයක් දක්වා. එතකොට මේ විදිහට අදටත් එදා වගේම අදටත් ලෝකේ නිෂ්පාදන කර්මාන්ත රැසකට පාදක කර්මාන්තයක් විදිහට අපි යකඩ ආහාමානේ කර්මාන්තය හඳුනා ගන්නවා. සාමාන්‍යයෙන් අපි හඳුනා ගන්න දුවේ පොතේ යකඩ ආහාමානේ කර්මාන්තය අකණ්ඩ වර්ධනයක් දකින්න තියෙනවා කියලා. විශේෂයෙන්ම 2000 වර්ෂය වෙනකොට මෙට්‍රික් ටන් මිලියන 70ක් විතර තිබ්බ ලෝකයේ යකඩ ආහාමානේ නිෂ්පාදනය 2012 අවුරුද්ද වෙනකොට මෙට්‍රික් ටන් මිලියන 130ක් විතර දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් හරි පැහැදිලි ඔබට ඔබ අච්චුපොත බලාගෙන ඉන්නවා නම් 90 වෙනි පිටුවේ තියෙනවා මේ මේකට අදාළ ප්‍රස්ථාරයක්. ඉතින් ඒකේ විශාල වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කණජ සම්පත් ආශ්‍රිත යපස් ආශ්‍රිත යකඩ ආහාමානේ කර්මාන්ත ස්ථානගත වෙනකොට විශේෂයෙන්ම ලෝකේ වර්තමානයේ තුල යකඩ ආහාමානේ කර්මාන්තය තුල ප්‍රමුඛය බවට පත් වෙන්නේ ආසියානු රටකේ තමයි චීනය. ඊට පස්සේ දෙවිනියට එන්නේ ආසියානු රටකේ තමයි ජපානය. ඊට පස්සේ එක්සත් රාජධානී රුසියාව, ඉන්දියාව, දකුණු කොරියාව, ජර්මනිය වගේ රටවල් යකඩ ආහාමානේ කර්මාන්තය තුල ඉදිරියෙන් ඉන්න රටවල් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව මේ ඉන්දියාව, බ්‍රසීලය, මහා බ්‍රිතාන්‍ය මේ වගේ රටවලොත් විශේෂයෙන්ම මේ යකඩ ආහාමානේ කර්මාන්තය තුල සුවිශේෂී රටවල් විදිහට අපි හඳුනා ගන්නවා. සාමාන්‍ය ගත්තට පස්සේ ලෝකයේ යකඩ ආහාමානේ කර්මාන්තය අමුද්‍රව්‍ය පිහිටි ප්‍රදේශවලම තමයි බොහෝ වෙලාවට ස්ථානගත වෙලා තියෙන්නේ. හැබැයි ජපානය වගේ සමහර රටවල්වල මේ ප්‍රදේශවලින් පරිබාහිරවත් කර්මාන්තය ස්ථානගත වෙලා තියෙනවා අපට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම යකඩ ආහාමානේ කර්මාන්තයේ වෙළඳ ක්‍රියාවලිය ගත්තට පස්සේ ලෝකයේ යකඩ ආහාමානේ කර්මාන්තය තුළ වැඩිම වානේ වෙළඳපොළ තුළ වානේ අපනයනය කරන රට බවට පත් වෙන්නේ චීනය. ඊට පස්සේ ජපානය, ඊට පස්සේ යුරෝප රටවල්, ඊට පස්සේ දකුණු කොරියාව, ඊට පස්සේ රුසියාව. ලෝකේ වැඩිම වානේ ආනයනය කරන රටවල් විදිහට පත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝප රටවල්, දකුණු කොරියාව, තායිලන්තය, චීනය. මේක ඔබ බැලුවට පස්සේ ඔබට තේරෙන්න ඕන කාරණයක් තියෙනවා. දැන් චීනය වගේ රටවල් යකඩ ආහාමානේ අපනයනයත් ඒ වගේ මේගොල්ලෝ ආනයනයත් කරනවා. චීනය කියන්නේ ලෝකේ යකඩ ආහාමානේ ආනයනය කරන, අපනයනය කරන, නිෂ්පාදනය කරන, පාරිභෝජනය කරන රටවල් අතර ප්‍රමුඛ රට. ඒ නිසා ඉතාම ප්‍රමුඛ රටක්. විශේෂයෙන් මේගොල්ලෝ ආනයනයේදී පළවෙනිය බවට පත් වෙන්නේ නැති වුණාට අපනයනයේ ප්‍රමුඛයා, නිෂ්පාදනයේ ප්‍රමුඛයා, පාරිභෝජනයේ ප්‍රමුඛයා. මේ නිසා ලෝකයේ යකඩ ආහාමානේ කර්මාන්තය ඉතාම සුවිශේෂී කොටසක් චීනය කියන රටත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. යකඩ ආහාමානේ කර්මාන්තය ආශ්‍රිත මේ දකින්න තියෙන ලක්ෂණ හා ප්‍රවණතා ගැන කතා කරනකොට ආදරණීය දුවේ පුතේ අපි හඳුනා ගන්නවා මේ යකඩ ආහාමානේ ආශ්‍රිතව තියෙන විවිධ ගුණ ලක්ෂණ දකින්න තියෙනවා. විශේෂයෙන්ම කල්පවත්ම, අපි දන්න යකඩයක් වගේ ශක්තිමත් කියලා කියන්නේ, ශක්තිය දරා සිටීමේ හැකියාව, නම්‍යශීලී බව, කම්පණයට ඔරොත්තු දීම, ඒ වගේම සාපේක්ෂව ලාභදායීව නිෂ්පාදනය කරගන්න සමෙලිදී ගැනීම හැකියාව තියෙන එක. ඊට පස්සේ තව මේකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි වෙනත් ලෝහවලට මිශ්‍ර කිරීමෙන් ගුණාත්මක භාවය වැඩි දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඇලුමිනියම්, තබ වගේ දේවල් එක්ක යකඩ මිශ්‍ර කරාට පස්සේ, වානේ මිශ්‍ර කරාට පස්සේ මේ වගේ ගුණාත්මක භාවය ඉහළ නම් වගේ දෙම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි භාවිතයෙන් ඉවත් කළ පසු ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. දැන් සුන්බුන් යකඩ පර්ණ යකඩ අරගෙන ඒව ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත නිෂ්පාදන සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගන්න යකඩ ටික අරගෙන ගිහලා ඒව ප්‍රතිචක්‍රීකරණය කරනවා. අනිත් කාරණේ තමයි මූලික ලෝහ වර්ගයක් ලෙස ලෝහ සෑම රටක්ම විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්න ප්‍රධාන ලෝහයක් විදිහට යකඩ ආහාමානේ අපි හඳුනා ගන්නවා. ඒ වගේම අතීතයේ පැවති පාරම්පරික තාක්ෂණින් ඉවත් වී නිෂ්පාදන කටයුතු වර්තමානයේ වෙනකොට නවීකරණය වෙලා තියෙන එකත් අපි මේකේ දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට යකඩ උණු කිරීම සඳහා ගල්ලඟුරු වෙනුවට විකල්ප බල ශක්තියින් වර්තමානයේ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම යපස් උණු කිරීමට විදුලි උදුන් භාවිතා කිරීම අද වර්තමානයේ තුල දකින්න තියෙන සුලභ ලක්ෂණයක්. ඒ වගේම තමයි අතීතයේ යකඩ ආහාමාන නිෂ්පාදනයට ප්‍රමුඛ වුණු ඇතැම් රටවල් ඒ රටවල ආශ්‍රිත වෙළඳ ක්‍රියාවලිය අද ක්‍රමයෙන් පසුබැසීමකට ලක් වෙලා තියෙනවා. දැන් උදාහරණ බ්‍රිතාන්‍ය කියන රට ලෝකේ මුල් කාලේනව යකඩ ආහාමානේ වෙළඳපොළ තුළ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉදිරියෙන් මීරපු රටක්. හැබැයි අද බ්‍රිතාන්‍ය අපි හඳුනාගන්නේ නැහැ යකඩ ආහාමානේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රමුඛ වෙළඳ ක්‍රියාවලිය තුළ ඉන්න රටක් විදිහට. දැන් චීනය වගේ රටවල්, දකුණු කොරියාව වගේ රටවල් මේ රටවල් සීග්‍රයෙන් දියුණු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒකත් එක්ක ඒ රටවල්වල යකඩ ආහාමානේ සඳහා ඉතාම ප්‍රබල ඉල්ලුමක්, වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. තව එකක් තමයි විද්‍යුත් තාක්ෂණික කර්මාන්තයේ දියුණු වීමත් එක්ක විවිධ උපයෝගිතා විවිධ යකඩහවානේ භාවිතා කරමින් විවිධාකාරයෙන් නිෂ්පාදනය කරන තැනට අදපත් වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමයි ජාත්‍යන්තර වෙළඳාමේදී වානේ අපනයනය කරන ඇතම් රටවල් විසින් වානේ ආනයනය කිරීමක් දකින්න දින මම ඉස්සෙල්ලා කිව්වේ චීනය කියන රට දකුණු කොරියාව කියන රට වානේ අපනයනය කරන. ඒ අපනයනය කරන ගමන් අනිත් පැත්තට වෙන රටවල් වලින් තමන්ගේ රටේ පාරිභෝජන සඳහා ආනයනය කිරීමක් දකින්න තියෙනවා. තව කාරණයක් තමයි අතීතයේ මූලික අමුද්‍රව්‍ය වන යපස් හා ගල්ලඟුරු පිහිටි ප්‍රදේශවල ස්ථානගත වෙච්ච කර්මාන්තයක් වෙච්ච යකඩහවානේ කර්මාන්තය අද වෙනකොට ප්‍රාග්ධනයේ වෙළඳපොළ වගේ සාධක පදනම් කරගෙන ස්ථානගත වෙන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ආදරණීය දෝවිපුත ඉතින් ඔබ දැනගන්න ඕන මේ පාඩම අවසන් වෙනකොට යකඩහවාන නිෂ්පාදනය කරන ප්‍රමුඛ රටවල් අපනයනය කරන රටවල් ආනයනය කරන රටවල් ලෝක සිතීමක ලකුණු කරන්න දෝවිපුතේ හුරු වෙන්න ඕන. ඒ වගේම තමයි ලෝකේ ජීවත් වෙන මිනිස්සු යකඩහවානේ භාවිතාවට ගන්න අවස්ථාවන් මොනවාද කියන එක ලේඛනයක් හදලා ඒව පැහැදිලි කරන්නත් ඔබ ඉගෙන ගන්න ඕන. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ යකඩහවානේ ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් තියෙනවා. ඒ වැඩි වීම සඳහා හේතු මොනවාද කියන ඒවා මෙන්න මේ වගේ විභාගවල ප්‍රශ්න එන්න පුළුවන්. ඊළඟට අපි තෝරා ගන්නවා තවත් කර්මාන්තයක් පිළිබඳව. මෝටර රථ කර්මාන්තය. සාමාන්‍යයෙන් අපි දන්නවා විශේෂයෙන්ම මගීන් හා භාණ්ඩ ප්‍රවාහනට අවශ්‍ය වාහන නිෂ්පාදනය කිරීම තමයි මේ කර්මාන්තය තුළ සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මෝටර රථ කර්මාන්තය වර්තමානයේදී එකලස් කිරීමේ කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කිසියම් නිෂ්පාදනයකට අවශ්‍ය කරන විවිධ කොටස් විශේෂ ප්‍රාගුණ්‍යයක් යටතේ, ඒ කියන්නේ ඒ කොටස් වලට අදාළ විශේෂ නිපුණත්වයක් යටතේ විවිධ ස්ථානවල නිපදවලා ඒ නිපදවන ලද කොටස් එක් ස්ථානයකට එක්රැස් කරලා එතනදී මේ දේවල් එකතු කරලා නැත්නම් එක්රැස් කිරීම කරලා මෝටර රථයක් නිෂ්පාදනය කිරීම තමයි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ටයර් එක නිෂ්පාදනය කරන එක තැනක, එන්ජින් එක නිෂ්පාදනය කරන තව තැනක, මේ වාහනේ සීට් එක නිෂ්පාදනය කරන තව තැනක, සුක්කානම නිෂ්පාදනය කරන තව තැනක, මේ විදිහට තැනින් තැන නිෂ්පාදනය කරපු දේවල් ටික එක තැනකට ගෙයලා ඒ දේවල් ටික එකතු කිරීම, එකලස් කිරීම තමයි අද වර්තමානයේ තුල මෝටර රථ කර්මාන්තය තුල දකින්න තියෙන්නේ. මේ ශ්‍රමය බෙදිලා යන එක, ඒක විශේෂ ප්‍රාගුණ්‍යකෙක් මේ සම්බන්ධ විශේෂ නිපුණත්වයක් අත්පත් කර ගැනීම මේකේ දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණයක්. සාමාන්‍යයෙන් විවිධ අවශ්‍යතා සඳහා මෝටර රථ වර්ග ගණනාවක් නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම අධිසුභෝග භෝගී මෝටර රථ නිෂ්පාදනය වෙනවා මගී ප්‍රවාහනය සඳහා නේ. ඊට පස්සේ බස් රථ පොදු මගී ප්‍රවාහනයට, ටිපර් රථ නේ වැලි ගඩොළු වගේ දේවල් ප්‍රවාහනය කරන්න, ට්‍රැක්ටර් රථ, බවුසර්, වෑන් රථ, ලොරි මේ වගේ ගොඩාක් ඒවා මෝටර රථ කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වෙනවා අපිට දකින්න පුළුවන්. සාමාන්‍ය මෝටර රථ නිෂ්පාදනය කර්මාන්තය ආශ්‍රිත ප්‍රමුඛතම රට බවට පත් වෙලා හිටියේ ඇමරික එක්සත් ජනපදය. ඊට පස්සේ එක්සත් රාජධානිය කැනඩාව, ප්‍රංශය, රුසියාව, ජර්මනිය, ඉතාලිය, ජපානය, චෙක් ජනරජය, ඉන්දියාව වගේ රටවල් තමයි දකින්න තිබ්බේ. හැබැයි වර්තමානයේ 2012 වෙනකොට ලෝකේ ප්‍රමුඛතම රට බවට පත් වෙන්නේ චීනය. ඊට පස්සේ යුරෝපා හවුල, ඇමරික එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, දකුණු කොරියාව, ඉන්දියාව, බ්‍රසීලය, මෙක්සිකෝ විදිහට මේ රටවල් ප්‍රමුඛත්වය වෙනස් වෙලා තියෙන එක අපි දකින මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් විදිහට. සාමාන්‍ය අතීතය තුළ මෝටර රථ නිෂ්පාදන කර්මාන්තය ප්‍රමුඛ වුණේ සංවර්ධිත රටවල් වල. විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න සිද්ධ වෙන නිසා ප්‍රධාන වශයෙන්ම සල්ලි තිබුණු දියුණු රටවල් වල මෝටර රථ කර්මාන්තය ස්ථානගත වුණා. හැබැයි වර්තමානයේ රටවල් රාශියක් තුළ මෝටර රථ නිෂ්පාදනය සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික කැමැත්ත, රුචිය, උපයෝගිතාවය අනුව විවිධාකාර නිෂ්පාදන වෙළඳපොළට දවසින් දවස එනවා. නේ දවසින් දවස මෝටර රථවල මාදලිය කලින් කලට වෙනස් වෙමින් පවතින විවිධාකාර හැඩවැඩ සහිතනේ ලස්සන මෝටර රථ අද අපට දකින්න තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ විශේෂයෙන්ම අපි මේ මෝටර රථ නිෂ්පාදනය ආශ්‍රිත වර්තමානයේ දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණ ටිකක් කතා කරොත් මුල් කාලය තුල මෝටර රථ නිෂ්පාදනය සඳහා චීනයේ දායකත්වය ඉතාම අඩු මට්ටමක තමයි අපි දකින්න ලැබුණේ. හැබැයි 2012 වෙනකොට ලෝකේ ප්‍රමුඛතම මෝටර රථ නිෂ්පාදකයා බවට චීනය පත් වුණා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒ වගේම තමයි ඇමරික එක්සත් ජනපදයේ 1950 වෙනකොට මෝටර රථ නිෂ්පාදනයේ ප්‍රමුඛතම රට බවට පත් වෙනවා. හැබැයි 2012 වෙනකොට ඇමරික එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවය අහෝසි වෙලා යනවා. 1950 2000 දක්වා කාලය තුළ මෝටර රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ රටක් බවට පත් වෙලා හිටපු ප්‍රංශය 2010න් පස්සේ පළවෙනි 10 දෙනා අතරවත් නැතුව යනවා. ඊට පස්සේ 2012 වෙනකොට චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, තායිලන්තය වගේ අපේ කලාපේ රටවල්, ආසියානු රටවල් මෝටර රථ නිෂ්පාදන කර්මාන්තය තුළ ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන තියෙන එකත් අපි මේක ඇතුළේ දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණයක්. සාමාන්‍යයෙන් අද වර්තමානයේ තුල මෝටරද නිෂ්පාදනය කරනකොට මිනිස් ශ්‍රමය වගේම රොබෝ යන්ත්‍ර භාවිතා කිරීම විශාල වාසියක් බවට පත් වෙලා තියෙන. මේකත් එක්ක විශාල යාන්ත්‍රික ශ්‍රමයක් මේ සඳහා යොදා ගැනීම කර්මාන්තයේ තියෙන ඉහළ ගුණාත්මක භාවයට ප්‍රබල හේතුවක් සහ මේ දියුණුවට ප්‍රබල හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මෝටර රථ නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිතව දකින්න තියෙන ලක්ෂණ හා ප්‍රවණතා ටික අපි කතා කරොත් මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙන කර්මාන්තය. දවසෙන් දවස මෝටර රථ කර්මාන්තය දවසෙන් දවස වෙනස් වෙනවා. ඔබ දැකලා ඇති විවිධාකාරයේ මෝටර රථ දවසෙන් දවස වෙනදපොලට එනවා. මුලින්ම පෙට්‍රල් ඩීසල් වගේ ඛනිජ තෙල් පදනම් කරගත්ත ඉන්ධන පදනම් කරගත්ත මෝටර රථ නිෂ්පාදනය වුණා. ඊට හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර රථ ආවා. අද ඉලෙක්ට්‍රික් කාර් වලට මේක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම සහිත යාන්ත්‍රික ශ්‍රමය උපරිම ලෙස යොදා ගැනීම අද දකින්න තියෙනවා. රොබෝ තාක්ෂණය මේ වගේ ඉතාම ප්‍රමුඛ වශයෙන් යොදා ගැනීම දකින්න තියෙනවා. ඉස්සර නම් ජපාන් මෝටර රථ හැදුවේ සියල්ල ජපානයේ. මේ අද එහෙම නෙමෙයි. අද එක එක තැන්වල නිෂ්පාදනය කරපු කොටස් ගෙල්ලා ඒ දේවල් එකලස් කිරීම තමයි කොහේ රටකදීන් සිද්ධ වෙන්නේ. තායිවානයේ, දකුණු කොරියාව, සිංගප්පූරු, ඉන්දුනීසියාව වගේ රටවල අද මේ විදිහට මෝටර රථ එකලස් කිරීම දකින්න තියෙනවා. ඊට පස්සේ මේ සඳහා විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා තියෙනවා. ලෝකයේ අති විශාල දැවැන්ත බහුජාතික සමාගම් ප්‍රමාණයක් මේ සඳහා විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම තමයි විවිධ රටවල් ඒකාබද්ධ නිෂ්පාදන එළිදැක්වීම දකින්න තියෙනවා. විශේෂම ජෙනරල් මෝටර් සමාගමයි චීනයේ සැන්හයි සමාගමයි එකතු වෙලා මෝටර රථ නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ අශෝක් සමාගමයි ලේලන්ඩ් සමාගම මේවා එකතු වෙලා අශෝක් ලේලන්ඩ් මෝටර රථ නිෂ්පාදනය කරනවා. මේ විදිහට ගත්තට පස්සේ රටවල් එකතු වෙලා එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට මේක පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි අධිසුභෝග භෝගී මෝටර රථ නිෂ්පාදනයත් අපි දකින්න දෙන සුවිශේෂී ලක්ෂණයක්. විශේෂයෙන්ම ඉහළ ආදායම් ලබන පිරිස සඳහා ඉතාම සුවිශේෂී පහසුකම් සහිත ආරක්ෂිත අධිසුභෝග භෝගී මෝටර රථ නිෂ්පාදනය මේ තුළ සිද්ධ වෙනවා. ඒ වගේම තව කාරණයක් තමයි ප්‍රවාහනය කරන ද්‍රව්‍ය අණුව සුවිශේෂී නිෂ්පාදන නිර්මාණය කරලා තියෙනවා. ඉන්ධන ප්‍රවාහනය කරන්නේ ඉන්ධන අරගෙන යන මෝටර රථ වාහන හදනවා. කිරි නිෂ්පාදනය කරන්න වෙනම හදනවා. ගෑස් ප්‍රවාහනය කරන්න වෙනම හදනවා. මේ විදිහ බවුසර හදලා තියෙන එකිනෙකට වෙනස්. ප්‍රවාහනය කරන ද්‍රව්‍ය අණුව බවුසරකේ ස්වභාවය වෙනස්. ඊට පස්සේ ගොම මඩදිය වගේ දේවල් පොදුවේ ධාවනය කළ හැකි නිෂ්පාදනය කරලා ඉලක්කලා තියෙනවා. ඒ වගේම තමයි ධාවනය කරන අතරතුරදීම මෝටර රථයේ සැහැල්ලු ගුවන් යානාවක් බවට පත් කරන්න පුළුවන්. නැත්නම් මෝටර රථය ගුවනේ යන්න පුළුවන්, ජලයේ කිමිදෙන්න පුළුවන්, මහපාරේ යන්න පුළුවන්. ඒ ඕනෑම තත්ත්වයකට හැඩගැසිය හැකි මෝටර රථ අද වර්තමානයේ නිෂ්පාදනය වෙමින් තියෙනවා. ඒක අනාගතයේ දියගොඩ අහස මේ හැමතැනම ජය ගන්න වෙලාවකට සැහැල්ලු ගුවන් යානයක්, වෙලාවකට මෝටර රථයක්, තවත් වෙලාවකට සම්මරීනයක් වගේ කිමිදලා යන්න පුළුවන් විදිහේ නිෂ්පාදන බවට පත් වෙන ලකුණු අද මෝටර රථ කර්මාන්තය තුළ දකින්න තියෙනවා. ඒ වගේම තමයි ලාභදායි ශ්‍රමය, අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම පහසුව, විදේශීය වෙළඳපොළ, මේ වගේ සාධක මත තමයි ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව කියන රටවල මෝටර රථ කර්මාන්තය ශීඝ්‍රයෙන් දියුණු වුණේ. ඒ වගේම තමයි අතීතයේ මෝටර රථ නිෂ්පාදනය නොකළ ඇතැම් රටවල් අද මෝටර රථ නිෂ්පාදනය සඳහා දායක වෙමින් ඉන්නවා. අද අපේ රටෙත් මෝටර රථ නිෂ්පාදනය යම් ප්‍රමාණයකට සිද්ධ වෙමින් තියෙනවා. ඒක රටක් විදිහට අපි ඇත්තටම සතුටු වෙන්න ඕන කාරණයක්. ඒ වගේම තමයි මෝටර රථ තුළ සුවිශේෂී විද්‍යුත් උපකරණ, උපාංග, අපි කියන සෙන්සර්, ඊට අමතරව මේ ආරක්ෂාව, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. විවිධ සේවාවන් ලබා දීලා තියෙනවා. අද GPS තාක්ෂණය තියෙනවා, රූපවාහිනිය තියෙනවා, ගුවන් විදුලි තියෙනවා, වායු සමීකරණය කරලා දෙනවා, සීතකරණ තියෙනවා, නම්‍යශීලී ආසන තියෙනවා, ස්වයංක්‍රීය දොරවල් තියෙනවා, ඊට පස්සේ ස්වයංක්‍රීය අගුල තියෙනවා, පැති කණ්ණාඩි, ආබාධිතයන්ට ගැළපෙන විදිහට හැසිරවීම කරන්න පුළුවන් විදිහට, ඊට පස්සේ ස්වයංක්‍රීය පාලනය වන ප්‍රධාන ලාම්පු, ස්වයංක්‍රීය පණ ගැන්වීම, ආරක්ෂණ පද්ධති, හදිසි ඇක්සිඩන්ට් එකක් වෙනකොට ඒකෙදී ක්‍රියාත්මක වන ආරක්ෂණ පද්ධති, මේ විදිහේ බොහෝ දේවල් අද මෝටර රථ කර්මාන්තය තුළ මෝටර රථ වලට එකතු කරලා තියෙනවා. ඒක අපි දකිනවා ඉතාම හොඳ තත්ත්වයක් විදිහට. ඊට පස්සේ පරිසර දූෂණය අවම වෙන විදිහට පරිසර හිතකාමී මෝටර රථ නිෂ්පාදනය කිරීම දකින්න තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මෝටර රථ කර්මාන්තයෙන් දියුණු මිච්ච රටවල් විසින් වෙනත් රටවල නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීම වර්තමානයේ අපි දකින ප්‍රවණතාවක්. ඒ වගේම තමයි 2000න් පස්සේ ජපානය සැහැල්ලු වාහන, දෙමුහුන් වාහන නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ හයිබ්‍රිඩ් වාහන, ආද්‍රව ඉන්ධන සවිදුලිය කියන දෙකෙන්ම වාහනය වෙන ධාවනය වෙන මේකද විශේෂයෙන්ම මේ වගේ නිෂ්පාදන වැඩිපුර නිෂ්පාදනය කිරීම පරිසරය පැත්තෙන් ඉතාම හොඳයි. ඒකෙදි පරිසරයට වෙන හානිය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වැඩි වැඩියෙන් කුඩා වාහන නිපදවීමේ ප්‍රවණතාවක් දකින්න තියෙනවා. මොකද ඉන්ධන කියන්නේ සේවන සම්පතක්. ඒ වගේ සම්පතක් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වාහන කුඩා වාහන විදිහට නිෂ්පාදනය කිරීමක් අද වර්තමානයේ දකින්න තියෙනවා. ඊට පස්සේ මෝටර කර්මාන්තය පැත්තෙන් ගත්තට පස්සේ දුවේ පුදේ කියන්න තියෙන්නේ මේ ලෝක ආකෘති සිතීමක් අරගෙන මෝටර කර්මාන්තයේ ප්‍රමුඛ රටවල් ටික ලකුණු කරන්න හොරු වෙන්න. ඊට පස්සේ මේ මෝටර කර්මාන්තය තුළ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කරන්න, මේ ලක්ෂණ ටික අධ්‍යයනය කරන්න. ඊට පස්සේ මෝටර කර්මාන්ත ආසියාව තුළ ස්ථානගත වෙන බලපාන සාධකරික මොනවාද කියලා පොඩ්ඩක් පැහැදිලිව ලියන්න හොරු වෙන්න. ඒ වගේම ලෝකයේ මෝටර කර්මාන්ත වෙළඳපොළ ජය ගන්න රටක් විදිහට මොකද්ද කරන්න ඕන, අපේ රට නිෂ්පාදනය වර්ධනය කරන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් ලියන්න හොරු වෙන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට හොරු වෙන එක ඔබට වාසියක් වේ විභාගයේ වැඩි ලකුණක් ලබා ගන්න. ඊට පස්සේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ පුතේ නැවුතැනීමේ කර්මාන්තය පිළිබඳව. සාමාන්‍යයෙන් මේ නැවුතැනීමේ කර්මාන්තය ගත්තත් මේක ඉතාම දිගු ඉතිහාසයක් තියෙන කර්මාන්තයක්. විශේෂයෙන්ම 18 වන සියවස අගභාගයේදී විතර තමයි යුරෝපයේ දේශ ගවේෂණ කටයුතු වර්ධනය වෙලා විශේෂම යකඩ හවානේ කර්මාන්තය අත්පත් කරගත්තු දියුණුවත් එක්කම ඊට සමගාමීව නැව නිෂ්පාදන කර්මාන්තය වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම යුරෝපා රටවල් වල මේ නැව කර්මාන්තය දියුණු වෙන්න, මේක ස්ථානගත වෙලා මේක වර්ධනය වෙන්න බලපාපු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි පුනරුදයෙන් පස්සේ දේශ ගවේෂණ වෙළඳ දීවර යුද කටයුතු සඳහා නැව් වලට තිබ්බ ඉල්ලුම යුරෝපය තුළ ඉහළ ගියා. ඒ වගේම තමයි නැව් නිෂ්පාදන අවශ්‍ය කරන දවහවානේ පහසුවෙන් සපයා ගැනීම හැකියාව ලැබුණා. විශේෂයෙන්ම යුරෝප රටවල් ගත්තට පස්සේ කේතුදර වනාන්තර පද්ධතිය තියෙනවා. ඒ වගේම මේ රටවල් තමයි කාර්මික විප්ලවයේ ඉඳලා යකඩ නිෂ්පාදනය වර්ධනය වුණේ. ඒ නිසා මේවා පහසුවෙන් ලබා ගැනීම හැකියාව මේ රටවලට තිබ්බා. ඊට පස්සේ නැව් තටාක සාදන්න අවශ්‍ය කරන කඩතොළු සහිත වෙරළක් තිබ්බා. මේ රටවල් ගොඩක් ඒවා ග්ලැසියර් වලින් මේ ග්ලැසියර් තට්ටු ඊට අවුරුදු 1000 ගානකට කලින් තිබිලා කඩතොළු වෙරළ පද්ධතිය හැදිච්ච නැත්නම් ප්‍රියෝඩ වෙරළ සහිත ප්‍රදේශ. ඉතින් ඒ නිසා නැව් තටාකාංග හදන්න හොඳ වරායවල්, ඒ වගේම නැව් තටාකාංග හදන්න හොඳ ගැඹුරු පුනීල මොයවල් සහිත ගංගා පද්ධති විශාල ප්‍රමාණයක් මේ රටවල දකින්න තිබ්බා. ඒ වගේම රටවල් වල දේශ ගවේෂණ කටයුතු, යුද කටයුතු වගේ දේවල් වලට විශේෂව භාණ්ඩ ප්‍රවාහනයේට, මගී ප්‍රවාහනයේට ඒ කාලේ අවශ්‍යතාවයක් මේවට තිබ්බා. ඒ නිසා රාජ්‍ය අනුග්‍රහය ප්‍රමුඛව ලබා දුන්නා නැව් තැනීමේ කර්මාන්තය වර්ධනය කිරීම සඳහා. විශේෂයෙන්ම මුල් කාලෙදී මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රධාන වශයෙන් නැව් කර්මාන්තය පාවිච්චි කරා. හැබැයි පහු කාලයේදී ගුවන් ප්‍රවාහනයත් එක්ක මගී ප්‍රවාහනයට තියෙන අවස්ථා වැඩි ප්‍රමාණයක් ගුවන් යානවලින් වලට යන්න පටන් ගත්තා. ඒකත් එක්ක භාණ්ඩ ප්‍රවාහනයට තමයි නෞකා භාවිතා කිරීම දකින්න තිබ්බේ. විශේෂයෙන්ම වර්තමානයේ ගත්තට පස්සේ විශේෂයෙන්ම ඉතාම සුවිශේෂී මගී ප්‍රවාහන නෞකා නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම සංචාරවලට එහෙම සම්බන්ධ වෙන අයට සුභෝගභෝගී නැව් නිෂ්පාදනය වෙලා තියෙන ඒවා. හැබැයි අද මගී ප්‍රවාහනයේදී නාවික ගමනාගමනේ පාවිච්චි කරන්නේ ගොඩක් අඩුවෙන්. මොකද ඒකට කාලය වැඩිපුර යනවා. ඒ නිසා අද ඉක්මන් සහ හදිස්සි මගී ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන්නේ ගුවන් ප්‍රවාහනය. විශේෂයෙන්ම විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වර්තමානයේ වෙනකොට මේ කර්මාන්තය ඉතාම දියුණු කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. වර්තමාන ලෝකයේ නැව නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ සලකා බලනකොට අපට අවධානයට යොමු කරන්න පුළුවන් ප්‍රධාන කාරණයක් වෙන්නේ විශේෂයෙන්ම භාණ්ඩ වර්ගානුව නැව නිෂ්පාදනය කරන ස්වභාවයක් දකින්න තියෙනවා. විශේෂයෙන්ම තොග භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා, ටැංකි නෞකා, බහාලුම් නෞකා, මේ විදිහට ලෝක වෙළඳපොළේ විශාල වශයෙන් තියෙන ඉල්ලුමට සමපාතව ඒකට ගැළපෙන විදිහට නැව් නිෂ්පාදනයක් දකින්න තියෙනවා. විශේෂයෙන්ම මුල් කාලය තුළ නැව් තැනීමේ කර්මාන්තය සඳහා දායක වුණේ සංවර්ධිත රටවල් විතරයි. ඒකට බලපෑම හේතුවක් තිබ්බා. ඒක තමයි අතිවිශාල ප්‍රාග්ධනයක් මේකට ඕන. ඒ ප්‍රාග්ධනය ආයෝජනය කිරීමේ හැකියාව තියෙන්නේ ඒ ලොකු රටවල් වලට විතරයි, ලොකු ආර්ථික හැකියාවන් තියෙන රටවල් වලට විතරයි. ඒ නිසා මහා බ්‍රිතාන්‍ය, ඇමරික එක්සත් ජනපදයේ, ජපානය වගේ රටවල් නැව් නිෂ්පාදනයේ මුල් කාලිනව දායක වුණා. ඒ වගේම තමයි ඒ රටවල ලැකඩ හවානේ කර්මාන්තය දියුණු වෙලා. ඒ නිසා අමුද්‍රව්‍ය විදිහට ලැකඩ හවානේ පහසුවෙන් ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ රටවල් කාලයක් තිස්සේ කාර්මීකරණ ක්‍රියාවලියත් එක්ක අත්පත් කරගත්ත කීර්ති නාමයක් තිබ්බා, පළපුරුද්දක් තිබ්බා. ඒක ඒ රටවල් ඇතුළ නැව් කර්මාන්ත ස්ථානගත වෙන්න, වර්ධනය වෙන්න ප්‍රබල හේතුවක් බවට පත් වුණා. කොහොම වුණත් වර්තමානයේ තුල මේ தත්ත්වය යම් ප්‍රමාණයකට වෙනස් වෙලා. අද වෙනකොට චීනය, දකුණු කොරියාව, ජපානය නේ මේ වගේ රටවල් නැව් නිෂ්පාදනයේ ප්‍රමුඛයන් බවට පත් වෙලා, විශේෂයෙන්ම අර යුරෝප රටවල් වලට පස්සේ මේ ආසියානු රටවල් දැන් මේකේ ප්‍රමුඛය බවට පත් වෙලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි නැව් නිෂ්පාදන කර්මාන්තර අවශ්‍ය කරන ලාභදායි ශ්‍රමය සහ පුහුණු ශ්‍රමය මේ රටවල් වලින් හොයා ගන්න පුළුවන්. විශේෂයෙන්ම චීනය වගේ රටවල් වල ඉතාම අධික ජනගහනය, ලෝක ජනගහනයේ ප්‍රමුඛයා. ඒ අධික ජනගහනය ජීවත් වීම ඒ රටවල් ඇතුළේ මේ කර්මාන්ත ස්ථානගත වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා, අඩු මිලට ශ්‍රමිකයින් හොයා ගන්න පුළුවන්. ඒ වගේම නව තාක්ෂණය, ජපානය වගේ රටවල් වල, දකුණු කොරියා වගේ රටවල නව තාක්ෂණය ඒගොල්ලෝ දවසින් දවස තාක්ෂණය නිපුණත්වය අත්පත් කර ගන්නවා. ඒ වගේම තමයි තටාක පාසුකම් සඳහා ජලය නොමිදෙන ගැඹුරු මුහුදු ප්‍රදේශ මේ රටවල් වල තියෙන ඉතාම හොඳ දේශගුණික තත්ත්වය දකින්න තියෙන එක. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙනකොට එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට අපේ රටේ නැව් කර්මාන්තය දකින්න තියෙනවා. නැව් හා බෝට් නිෂ්පාදනය යම් ප්‍රමාණයකට අපේ රටේ ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ලෝකේ වර්තමානයේ වෙනකොට නැව් නිෂ්පාදන කර්මාන්ත තුළ ප්‍රමුඛම රට බවට අපට හම්බ වෙන්නේ දකුණු කොරියාව. හැබැයි මුල් කාලෙන් ලෝකයේ ගත්තොත් යුරෝපයේ තමයි මේක ප්‍රමුඛය බවට පත් වෙලා හිටියේ. ඒ වගේම ජපානය. අද වෙනකොට මේක දකුණු කොරියාව ප්‍රමුඛ රට බවට පත් වෙලා තියෙන 2008 පහු වෙනකොට. සාමාන්‍යයෙන් වර්තමානයේ බහලුම් ප්‍රවාහන නෞකා, ඊට පස්සේ අධිසුපගුගේ සංචාරක නෞකා, යුද නෞකා, මේ විදිහ විවිධාකාර නැව් නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම නැව් කර්මාන්තයේ තුලත් අපට හඳුනා ගන්න තියෙන සුවිශේෂී ලක්ෂණ සහ ප්‍රවණතා ටිකක් හම්බ වෙනවා. විශේෂයෙන් මේ වගේ එකක් තමයි ප්‍රවාහනය කරන භාණ්ඩ හෝ සේවාව අනුව සුවිශේෂී යාත්‍රා නිෂ්පාදනය වීමක් දකින්න තියෙනවා. විශේෂයෙන්ම මගීන් ප්‍රවාහනය සඳහා මගී නෞකා, භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාණ්ඩ ප්‍රවාහන නෞකා, ඊට පස්සේ ඉන්ධන ප්‍රවාහන සඳහා ඉන්ධන ප්‍රවාහන නෞකා, කන්ටේනර් ප්‍රවාහනය සඳහා කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා ඒ ආශ්‍රිත නෞකා, මේ විවිධාකාරයේ නෞකා නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාණයෙන් අතිවිශාල විජ්ජ අධිසුභෝගී මගී නැව් නිෂ්පාදනය දකින්න තියෙනවා. ඒ වගේම තමයි ඇනෝම් මත කුඩා ප්‍රමාණයේ අධිසුභෝගී මගී නැව් නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන අද පාවෙන හොටෙල් හදලා තියෙනවා. ඒව සම්පූර්ණ ලෝකේ තියෙන ලොකුම සල්ලිකාරයන්ට, කෝටිපති බිලියන පතියන්ට තමයි මේ වගේ නැව්වල ගිහිල්ලා සංචාරයක් ලෝකේ වටේ රවුමක් ගිහිල්ලා ඉන්න පුළුවන් නේ. ඒ වගේම තමයි විවිධ කාර්යයන් සඳහා වෙච්ච නැව් නිෂ්පාදනය කරලා තියෙනවා. යුද කඩේතු සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා, සාගර ගවේෂණ සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා, ධීවර කඩේතු සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා, නිෂ්පාදන කර්මාන්තශාලා විදිහට නිෂ්පාදනය කරලා තියෙනවා, පුස්තකාල විදිහට නිෂ්පාදනය කරලා තියෙනවා. මේ විදිහේ ලෝකේ විවිධ කඩේතු සඳහා නැව් නිෂ්පාදනය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අතීතයේදී නැව් තැනීමට මූලික අමුද්‍රව්‍ය විදිහට යකඩ හවානේ යොදාගත්තා. හැබැයි වර්තමානයේ වෙනකොට යකඩ හවානේ වලටත් වඩා බරින් අඩු ෆයිබර් වගේ ආදේශක යොදා ගනිමින් සැහැල්ලු යාන නිෂ්පාදනය දකින්න තියෙනවා. අර යකඩ හවානේ වෙනුවට සැහැල්ලු ලෝහ වර්ග භාවිතය දකින්න තියෙනවා. ඒ වගේම තමයි අර මෝටර රට කර්මාන්තය වගේම තමයි දුවේ පුතේ මේකත් දැන් එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට වර්ධනය වෙලා මිනිස් ශ්‍රමයට වඩා ගොඩක් වෙලාවට යාන්ත්‍රික ශ්‍රමය භාවිතා කරනවා. රොබෝ තාක්ෂණය මේ යාන්ත්‍රික තාක්ෂණය සාමාන්‍යයෙන් භාවිතා කිරීම දකින්න තියෙනවා. ඊට පස්සේ නැව් නිෂ්පාදනය සඳහා යොදා ගන්න බලශක්ති සම්පත් වෙනස් වීම දකින්න දෙනවා. ගල්ලඟුරු ඛනිජ තෙල් න්‍යෂ්ටික බලය විදිහට මේක ක්‍රමානුකූල වෙනස් වෙලා. අද න්‍යෂ්ටික බලය තම නැව තුළම නිෂ්පාදනය කරගන්න අති සුවිශේෂී න්‍යෂ්ටික බලාගාර සහිත නැව් නිෂ්පාදනය වෙලා දෙනවා. ඒ වගේම තමයි පාරම්පරික නැව් නිෂ්පාදනය කරන රටවල් සමග තරඟකාරී ලෙස තරඟ කරන රටවල් බවට චීනය, දකුණු කොරියාව වගේ නව කාර්මික රටවල් පත් වෙලා. මේවා විශේෂයෙන්ම දකුණු කොරියාව අද ලෝකයේ නැව් නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත් වෙන සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගෝලි ස්ථානගත කිරීමේ පද්ධතිය, අපි කියන GPS තාක්ෂණය වැනි දියුණු තාක්ෂණික ක්‍රම මේ නැව් නිෂ්පාදන කර්මාන්තය සඳහා ආදේශ කරලා තියෙනවා. ඒ වගේම තමයි අතීතයේ තුල නැව් ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහනයේ යොදාගත්ත, හැබැයි වර්තමානයේදී මේක බාණ්ඩ ප්‍රවාහනයට වැඩි වශයෙන් යොදා ගැනීම දකින්න තියෙනවා. ඒ වගේම තමයි ඉන්ධන බහලුම් ප්‍රවාහන නෞකා තොග බාණ්ඩ ප්‍රවාහන නෞකා විදිහට නිෂ්පාදන නිෂ්පාදනය වෙනවා. මේවට ඉතාම ඉහළ ඉල්ලුමක් දකින්න තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි නැව් කර්මාන්තය අරදී පුතේ ඔබත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකෙදිමුත් විශේෂයෙන්ම ලෝකේ නැව් කර්මාන්තයේ ප්‍රමුඛ රටවල් ටික ලෝක සිදුවීම් වල අකුරු කරන්න උරු වෙන්න. ඊට පස්සේ ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක් විදිහට නාවික ප්‍රවාහන යොදා ගැනීමේ වාසි ලියන්න උරු වෙන්න. ඊට අමතරව මේ නැව් කර්මාන්තය ස්ථානගත වෙන බලපාන සාධක නව ප්‍රවණතා වගේ දේවල් පිළිබඳ වැඩි අවධානයක් දක්වන්න කියන ඉල්ලීම ඔබට මම කරනවා. ඊට පස්සේ අපි තෝරාගත්තා ඔබට කතා කරන්න විද්‍යුත් කර්මාන්තය. වැඩසටහන අවසන් වෙන්න පොඩි වෙලාවක් තියෙන්නේ. කමක් නැහැ. අපි මේකත් පුළුවන් ප්‍රමාණයකට කතා කරමු. සාමාන්‍යයෙන් නවීනතම තාක්ෂණය යොදා ගනිමින් ගුවන් විදුලි රූපවාහිනී පරිගණක සන්නිවේදන උපකරණ විද්‍යුත් උපකරණ මේ වගේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කිරීම තමයි විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තය තුළ සිද්ධ වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි දන්නවා මේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත අද වෙනකොට නිවසේ මුළු තැන්ගේ ඉඳලා අපි දන්නවා සාමාන්‍ය මුළු තැන්ගේ තියෙන හීටරේ නැත්තම් තියෙන ගෑස් කුකරේකේ ඉඳලා නේ සාමාන්‍යයෙන් ආලින්දේ තියෙන රූපවාහිනිය ගුවන් විදුලිය කාර්යාලයේ තියෙන විවිධ ඉලෙක්ට්‍රික උපකරණ වාහනය තුළ තියෙන දේවල් ඒ වගේම ඔබේ ඇඳුමේ තියෙන සමහර දේවල් සාක්කුවේ තියෙන සමහර මුදල් පසුම්බියේ තියෙන දේවල් මේ සියල්ල විද්‍යුත් කර්මාන්තය යටතේ නිෂ්පාදනය වෙනවා. මේක අද ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන කර්මාන්ත ක්‍රියාවලිය බවට පත් වෙලා ගුවන් විදුලි අන්ත නිෂ්පාදන රූපවාහිනි කැමරා ඉස්ත්‍රික්ක වෛද්‍ය උපකරණ දුරකථන පරිගණක සන්නිවේදන රොබෝ යන්ත්‍ර මේකේ නොකී විශාල නිෂ්පාදන ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. මතක තියාගන්න ලෝකේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ගත්තට පස්සේ මේ වගේ අද ලෝකේ ප්‍රමුඛතම රට බවට පත් වෙලා තියෙන චීනය මුළු නිෂ්පාදනයේ 26%ක් නිෂ්පාදනය කරනවා. යුරෝපය 22%ක් නිෂ්පාදනය කරනකොට උතුරු ඇමරිකාව 18%ක් නිෂ්පාදනය කරනවා. අනෙක් ආසියාතික රටවල් 16%ක් නිෂ්පාදනය කරනවා. මේකේ විශේෂයෙන්ම ජපානය තනි රටක් විදිහට ආසියාවේ 15%ක් නිෂ්පාදනය කරනවා. ලෝකයේ අනෙක් සියලු රටවල් ගත්තොත් නිෂ්පාදනය වෙන්නේ 3%. මේ නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් නිෂ්පාදන වලින් විශේෂයෙන්ම දත්ත සැකසීමේ උපකරණ දත්ත සැකසීම සඳහා තියෙන උපකරණ 25%ක් නිෂ්පාදනය කරනකොට සන්නිවේදන උපකරණ 21%ක් නිෂ්පාදනය වෙනවා. කාර්මික හා වෛද්‍ය උපකරණ 18%ක් නිෂ්පාදනය වෙනවා. සව්‍ය දෘශ්‍ය උපකරණ 15%ක් නිෂ්පාදනය වෙනවා. රතවාහන සදා උපකරණ 8%ක් නිෂ්පාදනය වෙනවා. ගුවන් ආරක්ෂක ශේෂ්ත්‍රයට අයිති උපකරණ 7%ක් නිෂ්පාදනය වෙනවා. ගෘහස්ත උපකරණ 6%ක් නිෂ්පාදනය වෙනවා. සාමාන්‍යයෙන් මේකෙදි ප්‍රමුඛම රට කියලා අපි කිව්වා චීනය. විශේෂයෙන්ම චීනය තුළ මේක වර්ධනය වෙන්න චීනය තුළ ජීවත් වෙන අධික ජනගහනයත් හේතුවක් වේවි. මොකද ඉලෙක්ට්‍රික් නිෂ්පාදන වලට නැත්නම් විද්‍යුත් නිෂ්පාදන වලට විශාල ඉල්ලුමක් ජනගහනය වැඩියෙන් තියෙන රටවල දකින්න තියෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව ගත්තට පස්සේ චීනය ජපානය සහ අනිකුත් ආසියාතික රටවල් තුළ මේක වර්ධනය වෙන ප්‍රබලම හේතුවත් මේ ආසියානු කලාපය කියන ලෝක ජනගහනයෙන් 60%ක් විතර ජීවත් වෙන කලාපයක් වීම. සාමාන්‍යයෙන් ලෝකයේ තුළ මේ ඉලෙක්ට්‍රික් නිෂ්පාදන ගත්තට පස්සේ අඛණ්ඩ වර්ධනයක් දකින්න තියෙනවා. 2010 කාල සීමාව ගත්තට පස්සේ නැගෙනහිර ආසියානු කලාපය තුළ විද්‍යුත් කර්මාන්තය ශේෂ්ත්‍රයේ බලවත්ම රාජ්‍යයක් විදිහට චීනය නැගී එන්න පටන් ගත්තා. ඒකත් එක්කම චීනය ජපානය වගේ රටවල් විශාල ප්‍රමාණයක් මේ ශේෂ්ත්‍රය තුළ ආසියාව ඉදිරියට එන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේකෙදී 2010 අවුරුද්ද වෙනකොට චීනය තුළ ලෝක නිෂ්පාදනයෙන් අතිශයින්ම විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන රට බවට චීනය පත් වෙලා තියෙන්නේ. ඒකෙන් ලේසර් සංයුක්ත තැටි නිෂ්පාදනයෙන් 85% චීනය දායකත්වයක් දක්වනවා. අංක ඩිජිටල් කැමරා නිෂ්පාදනයෙන් 80% චීනය දායක වෙනවා. පරිගණක උපාංග වලින් 60.9%, ජංගම දුරකථන වලින් 49.9%, වර්ණ රූපවාහිනී උපාංග වලින් 48.3%ක් විදිහට ලෝක නිෂ්පාදනයේ වැඩි අයිතියක් අද චීනය සතු කරගෙන තියෙනවා අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ විද්‍යුත් කර්මාන්ත ආශ්‍රිත ලක්ෂණ හා ප්‍රවණතා අපි කතා කරනකොට විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධනයක් මේ ආශ්‍රිතව ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසන් නිමවුම දක්වාම නිරන්තරයෙන් පරේෂණ සිදු කරනවා. නේ ඒ නිසා නිෂ්පාදන සඳහා වැය කරන මුදල් වගේ දෙගුණයක් කර්මාන්තයට අදාළ පරේෂණ වලට යොදා ගන්නවා. අද එන නිෂ්පාදනයේ ඊනඟ අවුරුද්ද එනකොට ඊට වඩා නවීකරණය වෙලා ඒකට දාලා පරේෂණ කරන වෙන විශ්වවිද්‍යාල මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මේකට සම්බන්ධ වන ශ්‍රමිකයින්ගෙන් විශාල පිරිසක් විද්‍යාඥයින් ඉංජිනේරුවන් පුහුණු කාර්මික ශිල්පීන් පර්යේෂකයන් වගේ අපි කියනවා ඉතාම ඉහළ රන් කරපටි සහිත නැත්නම් ඉතාම ඉහළ නිපුණත්වයක් සහිත ශ්‍රමිකයින් තමයි මේකට දායක වෙන්නේ. ඒ වගේම තමයි සේවා කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ගෙන් අඩක්ම පර්යේෂණ සහ සංවර්ධන ශේෂ්‍රය නිරත වෙනවා. ඒගොල්ල තමයි අලුත් දේවල් හොයාගන්නේ, අලුත් පර්යේෂණ කරන්නේ, අලුත් අලුත් නිපුණම් කරන්නේ. මේ සියල්ල කරන්නේ මේ ශේෂ්‍රයේ ඉන්න පිරිසෙන් අඩක්. ඒ වගේම තමයි බොහෝ විට නිෂ්පාදන දායකත්වයේ අයිතිය තියෙන්නේ බහුජාතික සමාගම් සතුන්. අපි රූපවාහිනියක් ගත්තට පස්සේ ඒක LG නැත්තම් අබා නෙමේ Samsung මේ විදිහට මොකක් හරි ඒකට දා නිෂ්පාදනය කරන සමාගමක් තියෙනවා නේ, නැත්තම් Soft Logic නැත්තම් Microsoft මේ විදිහට ඒවට අදාළ නිෂ්පාදන සමාගම් තියෙනවා. ඒ බහුජාතික සමාගම් තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රමුඛව වඩපත්ලා තියෙන්නේ. ඒ වගේම තමයි වෙළඳපොළ තරඟකාරීත්වයට ගැළපෙන පරිදි දිනෙන් දින නව නිෂ්පාදන ඉදි දක්වනවා. ජංගම දුරකථන ගත්තොත් දවසෙන් දවස එන නිෂ්පාදනවල වෙනස්කම් බලන්නකෝ. අද එන නිෂ්පාදනයේ තව සති අධ්‍යයයක් කරනකොට වෙනස් වෙනවා. රූපවාහිනී යන්ත්‍රත් එහෙම, කැමරා යන්ත්‍ර ගත්තත් එහෙම. අද ජංගම දුරකථනයක් ගත්තට පස්සේ මේක ඇතුලේ පරිගණකකින් කරන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන්. කැමරාවකින් කරන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන්. ඒ නිසා දවසෙන් දවස මේක ඊටාම දියුණු කර්මාන්තයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඊනක් කාරණේ ඊටාම සංකීර්ණ සූක්ෂම බාණ්ඩ උපාංග නිෂ්පාදනයට වීඩියෝ උපකරණ නේ චිප් වර්ග කැමරා වර්ග මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්නත් අද ඉලෙක්ට්‍රික් කර්මාන්තය යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි විද්‍යුත් උපකරණ නිෂ්පාදන තුළ අපි සාමාන්‍යයෙන් මේ නිෂ්පාදන අපනයනය කර රටවල් විසින්ම වෙනත් රටවලින් විද්‍යුත් උපකරණ ආනයනය කිරීමකුත් දකින්න තියෙනවා. සමහර වෙලාවට විද්‍යුත් උපකරණ නිෂ්පාදන ශේෂ්ඨය තුළ ප්‍රමුඛ විදිහට ඉදමින් නිෂ්පාදන අපනයනය කරලා වෙන රටවලට විදේශ විනිමය ලබා ගන්නා වගේම තමන්ගේ රටට වෙන රටකින් වඩා ගුණාත්මක නිෂ්පාදන ආනයනය කිරීමක් දකින්න තියෙනවා. ඒ වගේම තමයි මේක එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට වර්ධනය වෙමින් තියෙනවා. අද මේක එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට පවත්වාගෙන යන්නේ අපේ රට තුල යම් යම් විද්‍යුත් නිෂ්පාදන අද නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම වෙන රටවල නිෂ්පාදනය කරන මේකට අදාළ මූලික අමුද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා අපේ රටේදී එකලස් කිරීම දකින්න තියෙනවා. ඒ වගේම තමයි විද්‍යුත් උපකරණ නිෂ්පාදන සලවියට අතිරේකව අතුරු නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම පරිගණක සඳහාගත වෛරස් නිෂ්පාදනය, වෛරස් ආරක්ෂණ පද්ධති නිෂ්පාදනය, ඊට පස්සේ ඒවා යාවත් කාලීන කිරීම සහ නඩත්තු කිරීම කරන්න CD, DVD, චුම්බක තැටි, පෙන් ඩ්‍රයිව් මේ විදිහ විවිධ නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තයත් එක්කම වර්ධනය වෙච්ච ඒකට අදාළ වෙච්ච අතුරු නිෂ්පාදන කර්මාන්තයකුත් අපි මේක ඇතුලේ හඳුනා ගන්නවා. ඉතින් දුවේ පොතේ මේ පාඩමේ නම් තව කතා කරන මාතෘකා ගොඩක් තියෙනවා. ඌව ගුරු ගෙදරින් අද අපට වෙන් වෙන ගුවන් කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මතක් කරනවා මේ අද කතා කරපටින් හොඳට අහන්න. ඒ වගේම නැවත නැවත ඔබට ඌව ප්‍රජා ගුවන් විදුලියේ Facebook page එකට ගිහිල්ලා මේ ටික අහන්න පුළුවන්. ඒ ටික අහන්න මේ කොවිඩ් එක්ක මේක අපට අපි ලෝකයක් මුහුණ දෙමින් තියෙන අභියෝගයක්. ඔබ ඔබේ අධ්‍යාපනයට මේක අභියෝගයක් බවට පත් කරගන්නේ නැතුව අභියෝගයට අභියෝග කරමින් ඔබේ අනාගතය, ඌව පළාතේ අනාගතය, රටේ අනාගතය වඩාත් හොඳ එකක් බවට පත් කරන්න දායක වෙමු. ඉතින් ආදරණීය දූපතේ ඔබ සැමට යෝජනා කරනවා මේ දවස් ටිකේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව ළඟ එන O-level විභාගෙට පාඩම් කරන්න. එහෙම පාඩම් කරලා හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඇවිල්ලා ඔබේ පාසල, ඔබේ නගරය, ඔබේ පළාත ලංකාවේ උඩින්ම තියන්න ඔබේ දායකත්වය එකතු කරමු. ඉතින් මේ පණිවිඩය ඔබට ගෙනෙමින් ආදරණීය දුවේ පුතේ අදට ඔබේ සමු ගන්නවා ආයි දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන්. එහෙමනම් හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ භූගෝලයේ පාඩම ඔබට කියලා දුන්නේ මොනරාගල මඩුල්ල මධ්‍යම විද්‍යාලයේ දෙමුතු අසංක ලියනගේ ගුරු පියාණන්. ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතිය දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ
11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙ